කාරක සභාවස්ථාව. පළවෙනි පොලේකනේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ශීර්ෂ 102 238 251 දක්වාද 280 323 324 329 සහ 333 සලකා බැලීම පූර්වභාග 10 සිට 12 30 දක්වා සහ 1 සිට අප්‍රභාග 5 දක්වා කපා හැරීම ගරු ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහත්මයා.
ගරු කථානායකතුමනි, 2019 විසර්ජන පනත් කිටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනට අදාළ අංක 102 238 සිට 251 280 323 324 329 සහ 333 දන්න වැය ශීර්ෂයන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහනෙහි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපෑරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, පුරා දින 25ක් ඔබතුමත් ගරු පාර්ලිමේන්තුවත් කාර්ය මණ්ඩලයත් අපිත් සියලු දෙනා එකතු වෙලා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ පාර්ලිමේන්තුවට තියෙන පූර්ණ බලය අනුව මේ අයවැය පිළිබඳ විවාදය පැවැත්වුණා. මේ විවාදය ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකයන්ගේ තීරණය අනුව මේ විවාදය ආරම්භ කරනු ලැබුවේ මා විසින්. එහිදී අපි ඉතා පැහැදිලිව සංඛ්‍යා දත්තා හා සියලු තොරතුරු සහිතව ඔප්පු කර පෙන්නවා ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු ආර්ථික සමාජ දේශපාලන අර්බුදයක් ඇතිවෙච්ච යුගය මේ යුගය කියලා. රටේ නිමවුම කඩාවැටුණා, ආදායම අඩු වුණා, විරකියාව වැඩි වුණා, පොලි අනුපාතයේ කරටි කඩලයන් ලෙස ඉහළ නැගුණා, රුපියල ඉතිහාසයේ කවරදාක්වත් නොවිරු ලෙස කඩාවැටුණා, විදේශ ආයෝජකයෝ විදේශ ආයෝජන මේ රටින් අයින් කරගෙන ගියා, රටේ බැංකු ක්‍රමයේ මුදල් ක්‍රමයේ ණය ක්‍රමයේ පිළිබඳ විශ්වසනීයභාවය සම්පූර්ණයෙන් පළුදු වුණා, මේ රට මේ වන විට මුදල් විසුද්ධිකරණය සම්බන්ධයෙන් මේ අසාධු ලේඛනයට ඇතුල් වෙලා බ්ලැක් ලිස්ට් වෙච්ච රටක් බවට පත් වෙලා ශ්‍රී ලංකා මහා බැංකුව මේ ඇති වෙලා තියෙන අවාසනාවන්ත තත්වයෙන් රට ගලවගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට මූණ දීලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඇවිල්ලා 2016 වෙනකන් විලංගු දාලා නියමයන් නියම කරලා ගියා. ඉරාන් වික්‍රමරත්න ඇමතුමත් මංගල සමරවීර ඇමතුමත් අහු මුණ ගැසුණා. ඔවුන් නැවත මැයි මාසේදී එනවා කිව්වා කොහොමද කාර්යභාරය බලන්න. තව අවුරුදු අවුරුද්දකට මේ ණය ගිවිසුම දික් කරනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමුන් වහන්සේලාගේ හැසිරීම අනුව. පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කියලා විපක්ෂ නායකවරයාට රාජපක්ෂ පවුලට එලව එලව පහර දීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තමුන් වහන්සේලා මුලා වීමක් කියන එක මම සඳහන් කරමින් රටේ සමස්ත නිමවුම
ඕඩර් ප්ලීස් මහත්මයා, නියෝජ්‍ය කථානායකතුමා මූලාසෙන්ද පැමිණුණේ නැත.
ගරු කථානායකතුමනි, යහපාලන රජය යටතේ 2015 2016 2017 කියන වර්ෂ තුනේදී රටේ සමස්ත නිමවුම ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂය ඉතුරුන් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් සියල්ල ඕනෑම ආර්ථික දර්ශකයකට අනුව ඉතිහාසයේ දරුණුතම කඩාවැටීම සිද්ධ වුණයි කියලා මේ රටේ සියලුම ආර්ථික විද්‍යාඥයෝ ඔප්පු කරලා තියෙන සත්‍යයක්. ඒ නිසා මම ශ්‍රී ලංකා ආර්ථිකයේ සෙවතරක ප්‍රගතිය අගති යනුවෙන් මේ මා විසින් ලියලා වගකීම බාර අරන් මේ වෙළඳපොලේ තියෙන කෘතියක් මං මේ සියලුම මන්ත්‍රීවරුන්ටත් බෙදා දෙන්න කියලා වෙලා පාර්ලිමේන්තුවට පිළිගැන්නුවා. මං ඒ කෘතිය සභාගත කරනවා. ඒ අනුව තමුන්නාසේ මේ කියන කතාවට අතිරේකව පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මේ අවුරුදු තුනේදී රටේ නිමවුම වැඩි වුණා, ආදායම වැඩි වුණා, විරකියාව අඩු වුණා, දුප්පත්කම අඩු වුණා. මේ පොලි අනුපාතය අඩු වුණා. මුදලයාගේ ශක්තිමත් වුණා. ආර්ථික ස්ථායිකරණයක් ඇති වුණා. ආර්ථික වර්ධනයක් ඇති වුණා. නිකන් අවලාද නගන්න නැතුව සංඛ්‍යා දත්ත සහිතව මේ පාර්ලිමේන්තුවට නොමග යවීමක් කරන්න නැතුව පිළිගන්නන්නට කියන එක
කටට ආපු දේවල් කියන්නේ හැම දෙයක්ම මම කියන්නේ සංඛ්‍යාලේඛන සහ දත්ත ඇතුව. ඔබතුමා අදත් මේ පාර්ලිමේන්තුව නොමග යවන්නේ මම නෙමෙයි ඔබතුමා කියලා මගේ කතාවේදී යලි වතාවක් මම ඔප්පු කරන්න.
හරි. හරි. මම ඒ අභියෝගය බාර ගන්නවා. මම ඔප්පු කරනවා දැන් දැන් ඔව් ම ගරු සභානායකතුමනි මෙතුමට බෑ මගේ අයිතියට තමුන්නාසේ කරුණා කරලා වාඩි වෙන්න. තමුන්නාසේ කේමගේ පුතා නෙමෙයි කාගේ පුතා වුණා කම නැහැ වාඩි වෙනවා. මමයි කතා කරන්නේ. මමයි മന്ത്രി මමයි කතා කරන්නේ. අය වැවි වාදේ.
මේ ඕඩර් ප්ලීස්.
කතානායකතුමනි
මෙයාට
වාඩි වෙන්න කියන්න.
ඔබතුමා කතා කරන්න.
නිහඬව ඉන්නවයි කියන්නේ ඔබතුමා කියනවා අනුමත කිරීමක්
අපි සද්දන කරාගෙන හිටියේ මේ විපක්ෂ නායකතුමාට
ඕඩර් ප්ලීස්.
මොකද බොරු කියන්නේ නැත්තේ?
ඔබතුමා කතා කරන්න.
දැන් ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවට පිළිගන්නලා තියෙනවා කවුද බොරු කරන්නේ කියලා. මේ වාර්තාවක් විධායක සභාවේ වාර්තාව වෙන බලන්න. ආදායන් ඇස්තමේන්තු අතිශයෝක්තියට නැග්වීම පාර්ලිමේන්තුව විසින් ඉහළ වියදම් මට්ටම් අනුමත කිරීම සඳහා යොමු කිරීමට හේතු වනු ඇත. ඉන්පසුව අපේක්ෂිත ආදායන් නොලැබීම ඉහළ යන අයවැය හිඟියන් කරා අනුමත කිරීම යොමු වීමට හේතු වන ඇත. ඉන්පසුව අපේක්ෂිත ආදායන් නොලැබීම ඉහළ අයවැය හිඟියක් කරා ඉහළ ණය කරා සහ අවසාන වශයෙන් රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීමේ ගැටලුවක් කරා මග විවර කරනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවට අයවැය තොරතුරු සැපීම අධිතක්සේරුව සංස්ථානික ලක්ෂණයක් ලෙස පවතියයි පෙනී යන බැවින් සහ අධික ණය ගැතිභාවයට පත්වීමටද ඉහළ යන ණය ගෙවීමේ හැකියාවට අදාළ අන්තර්ජාතික අවදානම් මට්ටම් අවශ්‍රේණිගත කිරීමකට මූණපෑමටද මුල් වූ වියදම් යෝජනාවට එකඟ වීමට ගෙවුණ වසරවලදී පාර්ලිමේන්තුවට මේ හේතු වී ඇති බැවින් මෙම ගැටලුව විසඳීම සඳහා විශේෂ පරීක්ෂාකාරී වීමක් කළ යුතුය. ඊළඟට කියනවා අයවැය ඇස්තමේන්තු සියල්ල රදා පවතින කල්පිතයන්ගේ රාමුව විශේෂයෙන් පවතින නීති සුපරීක්ෂාකාරී වහා වෘත්තිමය භාවය පිළිබඳ සැකසංකා මේ මගින් මතුවේ. බොරු කියලා ඒකේ සැකසංකා පතු වෙනවා කියලා බොහොම පැහැදිලිව ලියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මධ්‍ය කාලීන සාර්ව රාජ්‍ය ආදායම් රාමුව සඳහා තෝරාගන්න මූලාශ්‍ර හෝ මූලාශ්‍ර සඳහා වෙනත් සාධාරණී ලිඛිතව සැපීමටද ඔවුන් අපෝසත්වේ. මධ්‍යකාලීන කල්පිතයන්ගේ රාමු පොදුවේ බලන කල අනාගතයේ පිළිබඳ පමණ ඉක්මවාලු ධනාත්මක චිත්‍රයක් ගෙන එන අතර කැපී පෙනෙන අයුරින් එල්ලේ අහිමි කරගෙන ඇති බව අයවැය පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණයේදී තවදුරටත් පෙනීයයි. වර්තමාන අයවැය තීරණේ හේතුවෙන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳ පාර්ලිමේන්තුව නොමග යවීමක් මින් සිදු වී ඇත. මේ විධායක සභාව කියන්නේ තමුන්නාසේ පාර්ලිමේන්තුව නොමග යවුවා කියලා. ලංකා ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුව නොමග යවපු මුදල් ඇමතිවරයෙක් කියලා කිව්වහම ඇවිල්ලා අපිට බුරනවා. අපිට බුරන්න නෙමෙයි මේ තියෙන සාධාරණ විවේචනයට මුදල් පිළිබඳ තමුන්නාන්සේ තාම මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා මම වගේම SB දිසානායක වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස විපක්ෂයට සිරිම බණ්ඩාරනායක මැතිනිය විපක්ෂයේ ඉන්නකොට මේ විපක්ෂයට පාර්ලිමේන්තුවේ තියෙන මුදල් පිළිබඳ බලය කතා කරනකොට ලංකාවේ කවුරුවත් ඇමතිවරු බිරුවේ නැහැ. ඒක අහගෙන හිටියා. අපිත් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 30කට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන්න. එතකොට කාරක සභාවල කියනවා නම් පාර්ලිමේන්තුවට බොරු කරනවා. පාර්ලිමේන්තුව නොමග යවනවා කියලා ඒක අහගෙන ඉන්න තරම් සීලාචාරකමක් ඇති කරගන්න. නිර්දේශය බලන්න කල්පිතයන්ගේ රාමුව පිළිබඳ වැඩි තොරතුරු ලබා දීමට මුදල් අමාත්‍යාංශයෙන් නොහැකි වී ඇත. අයවැය ඇස්තමේන්තුවල සියලු පැතිකඩ පදනම් වන කල්පිතයන්ගේ රාමුව ප්‍රමාණවත් තරමේ නිසි සුපරීක්ෂාවක් සහ වගකීමකින් තොරව සටෝපකා සටෝපකාරී ස්වරූපයකින් තෝරාගෙන ඇත්නම් සහ එය රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙත දැඩි අන්තරායක් එල්ල කරයි. කල්පිතයන්ගේ රාමුව පිළිබඳ වැඩි තොරතුරු ලබාදීමට මුදල් අමාත්‍යාංශයට නොහැකි වී ඇති බැවින් වර්තමාන අයවැය සභාගත කර ඇති කල්පිතයන්ගේ රාමුවේ ප්‍රමාණවත් බව හා වලංගු භාවය විධිමත් ඇගයුමකට ලක්කර පාර්ලිමේන්තුවට තහවුරු කරන ලෙස මහා බැංකුවට ඇරයුම් කළ යුතුය. මේ අධීක්ෂණ කාරක සභාව පෙරේද පිළිගන්නපු වාර්තාව. මේ මුදල් පිළිබඳ අධීක්ෂණ කාරක සභාව පෙරේද පිළිගන්නපු වාර්තාව. ඉතින් මේ පෙරේද මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් දීලා පාර්ලිමේන්තුව නොමග යවලා, පාර්ලිමේන්තුව බොරු කරලා, පාර්ලිමේන්තුවට සංගවලා මේ කිසිම විශ්වාසයක් අයවේ නැති නිසා අන්තිමට නිර්දේශ කරලා තියෙනවා මේක ගැන මහා බැංකුවෙන් අහන්න කියලා. ඔබතුමා මට කියන්න. ඔව්. දැනට අපි මේ ඉදිරිපත් කරන නිලධාරීන් දෙන ලනු කෑවොත් තමුන්නාසේගේ ප්‍රධාන උපදේශකය ලෙස ඉන්නේ කවුද? මේ මනෝ තිත්තවෙල මහත්මයා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට උපදෙස් දීලා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිදාසින් පස්සේ ආර්ථිකය ඍණ 1.3ට ගියා. 1.4.
දරමෙතම
එතුමා සුපුරුදු පරිදි යලිත් බොරු කියනවා. මොකද මනෝ තිත්තවැල්ල කියන්නේ මගේ ආර්ථික උපදේශක වුණාට
එක්ක
පොඩක් 994 ජනාධිපතිගේ ආර්ථික උපදේශකවරයෙක් නෙමෙයි. එතුමාගේ තනතුර වෙලා තිබුණේ චීෆ් ඔෆ් ස්ටාෆ්, කාර්ය මණ්ඩල ප්‍රධානියා. යන්නේ ඒක නිසා මේ එදා ආර්ථිකයට වග කියන්න විදියක් නැහැ. විශේෂයෙන්ම ඉතාමත්ම දක්ෂ අවංක හොඳ නිලධාරියෙකුට මේ ආකාරයට බොරු මඩ ගැසීම ඉතාමත්ම කනගාටු සහගතයි.
තිලම් මාරපණ ඇමෙත්තුමත්, මේ ආචාර්ය සරත් අමුණුකම ඇමෙත්තුමත් ජිනීවගොල්ට ගිහිල්ලා මේ මුළු රට බේරගත්ත රණවිරුව පාවලා දෙන ගිවිසුමට අස්සම් කළ මහා පාවාදීම කරපු මිනිහට තමුන්නාසේ මෙතන ඇවිල්ලා සාතික දෙනකොට
අපේ සියලු දෙනාගේම අනුදැනුම ඇතුව. මොකද එතුමා තමයි SVRM එකේ සභාපතිවරයා. එතුමාගේ රාජකාරිය තමයි ජෙනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම.
එතුමා තමයි
කිවරදක් නැහැ. එතුමාට මම ස්තුතිවන්ත වෙනවා.
එතුමා තමයි ජාතිය අභිමානයේ ස්වර්ණවාහිනිය. මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා මුදල් කළමනාකරණ ලෙස ඉඳලා මිනිස්සු සල්ලි ඉල්ලලා පොලේ ගහනවා. ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියේ නැද්ද? අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියේ නැද්ද? ස්වර්ණවාහිනියේ මනෝ තිත්තවෙල කතා කරන්න. ඔය විදියට රකින්න මේ රට පාවලා දීලා රට ආර්ථිකේ ඍණ කරලා ස්වර්ණවාහිනිය වට්ටලා ලයික මොබයිල් එකට ඒක විකුණලා ඊට පස්සේ රට පාවලා දෙන ජිනීව වලට ගියාම එයාගේ උපදේශකයා මෙයා වෙනකොට මේ
ඇතිතුමා ETI එකේවත් ස්වර්ණමහල් ෆයිනන්ෂල් සර්විසස් එකේවත් ඩිරෙක්ටර් කෙනෙක්, අධ්‍යක්ෂක කෙනෙක් නෙවෙයි කියලා සඳහන් කරන්න අවශ්‍යයි. මේක වැරදියට ගෙනියන්න එපා.
දෙස් දීලා තියෙන විදියට මේව නැති වුනේ රටම නැති වෙන්න, රටේ රණවිරුව පාවලා දෙන්න උපදෙස් දෙනවා
නම් ඕපදූප කියන්න එපා.
ඕපදූප මොකද? එයා ඕපදූප ජිනීව වලට ගිහිල්ලා අස්සම් කරන එක ඕපදූපියක්ද? මේ රටක්
නේ. හරි
මේ රටක් නේ.
ඕඩර් ප්ලීස්, ඕඩර් ප්ලීස්.
අස්සම් කරන්නේ කොහමද?
ගරු අන්දෙලම ඕඩර් ප්ලීස්.
නියුම යව කවුද?
ඕඩර්
කවුද? නියුමෑරියේ කවුද? නියුමෑරියේ වාඩි වෙන්න මම
කතා කරන්නේ. ඔබතුමා කතා කරන්න කරුණා කළා. ඔබතුමා කතා කරන්න කරුණා කළා.
මේ
කතා කරන්න.
ඔව්. ඔන්නේ
මානසිකත්වය ඒකයි. නෑ නෑ මේ අවස්ථාවේ ගරු මන්ත්‍රීමයි කාලේ. ඔබතුමා කතා කරන්න ඔබතුමයි කාලේ. ඔබතුමා කතා කරන්න කරුණා මන්ත්‍ර. ඔබතුමා කතා කරන්න.
ගරු රාජිත් සේනාරත්න මැතිතුමා 78 නැගිට්ට නිසා කියන්නේ අගෝස්තු මාසයේ 4 වෙනිදා කියනවා මෙහෙම. මේ තනිකරම අල්ලස් ගැනීමක්. මේ කමිට් සුමාට නොඑක් වරප්‍රසාද දීලා ටෙලිකොම් එක තුට්ටු දෙකට විකුණපු එකට දුන්න අල්ලසක්. මෙතුමා අද කමිස්සුමාගෙන් අල්ලස් ගන්නවා. ඒ විතරක් නෙමේ, මෙතුමාගේ දේශපාලනයේ ඓතිහාසික තත්ත්වය බලන විට මෙතුමාට විතරක් නොවෙයි, මෙතුමාගේ පියාටත් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ඓතිහාසික විශ්වාසභංග යෝජනාවක් පියපුතු දෙපළටම ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවක්. ඒ විතරක් නෙවෙයි, එදා මහානාම සමරවීර ඇමතිතුමා මේ වගේම උත්තර දීලා මොකද කිව්වේ? එදා මහානාම සමරවීරට විරුද්ධව තිබුණු විශ්වාසභංග යෝජනා විදිහ එතුමා කිව්වේ ඒ කතෝලික පල්ලියෙත් UMP එකෙත් එක්තරා කොටසක කුමන්ත්‍රණයක් කියයි. අද එතුමාගේ පුතා මොකද කිව්වේ? මේ බෞද්ධ සංඝයා වහන්සේ ගියා එක්සත් ජාතික පක්ෂයේ කොටසක කුමන්ත්‍රණයක් කියා පුන පුනා කියනවා. මේ විශ්වාසභංග යෝජනාවලදී තාත්තයි පුතයි දෙන්නම කතා කළේ එක විදිහට. ඔබතුමාගේ කතාව මගේ නෙමෙයි. ඔබතුමාගේ කතාව නෑ, ඔබතුමා කතා කරපු නිසා මම කතා කළේ. ඔබතුමා කතා කරපු නිසා මම කතා කළේ. ඔබතුමා කතා කරපු නිසා මම කතා කළේ. ඒ නිසා වාඩි වෙලා ඉන්න. ඒ නිසා වාඩි වෙලා ඉන්න. තව තියෙනවා. තව තියෙනවා. ඒ නිසා වාඩි වෙලා ඉන්න. ඉඳගෙන මේක පටාචාර ආර්ථිකයක් කළා. අද වෙනකොට ගරු සභාපතිතුමනි, මේ රටේ ණය වාරික පොලිය ගෙවා ගන්න බැරුව මිනිස්සු සියදිවි නසා ගන්නවා. මේ මුත්තුසාමි පිල්ලේ ඉලංගකෝවන් 838 අලුත්පාර මත්තකුලිය කොළඹ 11 ගිය සතිය වෙනකොට මේ ව්‍යාපාරිකයන්ට වෙලා තියෙන ප්‍රශ්නය, මේ තමුන්නාසේලා එළියට බැහැලා ත්‍රී වීලර් එක යන මිනිස්සෙක්ගෙන් කඩේකට බඩු ගන්න එන මිනිස්සෙක්ගෙන් අහලා බලන්න, මේ ආදායම වැටීම තුළ ශුද්‍ර මූල්‍ය ණය විතරක් නෙමෙයි, මහා පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ගේ ණය වාරික පොලිය ගෙවා ගන්න බැරුව මැරෙනවා. මම පෙරේද හවස හතාම අරට 8ට විතර මට දැන් ප්‍රශ්නයක් අහනවා. තමුන්නාසේ දැන් මේ ආර්ථිකය ගැන ඔක්කොම සියලු දේ ගැන නිවැරදි තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා කිව්වනේ. පොයින්ට් පේදුරු තුඩු ඉඳන් දෙවුන්දර තුඩුවට වෙනකන් මේ රටේ ගෙවල් වල අපි මේ කතා කරන්නේ මුදල් ගැනනේ. කාසියා නෝට්ටුව හා මේ විවාහයේ පවතින මුළු මුදල් ප්‍රමාණය තමුන්නාසේ හිතන විදියට කීයක් ඇද්ද රටේ? නෑ, නිකන් හිතන විදියට කියන්නේ. ඒ දන්නේ නැද්ද රටේ මුදල් නැමෙතුමා? නෑ, මං අහන්නේ සියල්ලදත් නෙමේ. නෑ, ඔයලා කියනකොට දැනගන්න ඕනේ මේ නිකන් හිතලා ගාඩක් නිකන් මේ ගැඹුරෙන් බොරුවට කතා කරන්නේ නැතුව මේ විෂයානුබද්ධ කරුණක් විෂයානුබද්ධ ලෙස සංඛ්‍යා දත්ත ඇතුව කියන්නේ නැතුව ගෙනින් ලැවිල්ලි වෙලා විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් ඇව්වාම විපක්ෂ නායකවරයාට මඩ ගහනවා නම් රට බේරගෙන රට කඩන්නේ නැතුව බෙදන්නේ නැතුව යුද්ධෙ නිම කරලා නිදහස දීපු නායකයව එලා දකින්නවා නම් එතන වැසිකිලි ප්‍රශ්නය ලක්ෂයකට තියනවා කියලා හම්බන්තොට මිනිස්සුන්ට කියමින් මේ රටේ වැසිකිලියක්වත් නැති පළාතකින් රාජ්‍ය නායකයා බිහි වුණ බව ලෝකෙට කියන්න හදනවා නම් මෙහෙම තුට්ටු දෙකේ මට්ටමට ඔබතුමා වැටෙන්න එපා. ඔබතුමා රටේ මුදල් ඇමතිවරයා ලෙස අපි දන්නේ නැති විෂයක් කතා කරනකොට ඒ විෂය පිළිබඳ තියෙන වගකීම මේ පාර්ලිමේන්තුවට මුදල් පනතින් පවරලා තියෙනවා. අපේ රටේ 2014 දැන් එතකොට කෙනෙක්ට ඇහුව හැකි නොදන්න මිනිහෙක්ට කාසි තියෙන්නේ ඔක්කොම අච්චු ගහලා බිලියන 12යි. 2014 නෝට්ටු තියෙන්නේ බිලියන 416යි. මුළු රටේම කාසියා නෝට්ටු තියෙන්නේ බිලියන 597යි. එතකොට මේක තේරෙනවද? කාට හරි කිව්වහම බිලියන 597යි මුළු රටේම, බිලියන 597යි කාසියා නෝට්ටුයි මේ විවහාර මුදල් ප්‍රමාණය තියෙන්නේ. එතකොට කොහොමද රජය බිලියන 2000 මිනිසුන්ගෙන් බදු ගන්න? බිලියන 600ක් වැටුප් ගෙවන්නේ කොහොමද? මේක ශාස්ත්‍රයක්. කොච්චරද මුදල් අච්චු ගන්න කියන්නේ? මේක විෂය කරුණ දන්නේ නැතුව එහෙම බුරාගෙන පැන්නට මේක විසඳෙන්නේ නැහැ. දැන් තමුන්නාසේලා හැමදාම කිව්වේ මහින්දගේ නායකන්ද කියලා. මහින්ද රාජපක්ෂ මේ රට බාර ගන්නකොට තිබුණේ නැහැ බිලියන දෙකයි නොපි උනය ට්‍රිලියන. ඒක ට්‍රිලියන හතට වැඩි වුණ. ඇත්ත ගත්තේ ට්‍රිලියන පහයි. වැඩිම ණය ප්‍රමාණය ගත්තේ යුද්ධ නිමකිරීමට හා උතුරු නැගෙනහිර පළාත සංවර්ධනය කරන්න. උතුරු වසන්තය නැගෙනහිර උදානය උතුරේ මම්මාවත් උතුලි විදුලිය උතුලි ජලබස්රා ජල ප්‍රවාහන ක්‍රම මේ සියල්ල ණය වැඩිම ණය ප්‍රමාණය මහින්ද රාජපක්ෂ ගත්තේ උතුරු නැගෙනහිර සංවර්ධනයට. එතකොට සාහන පොලි ඒක තමයි දැන් තමුන්වාසල දන්න ඇති එක කතා කරන්න එපා. මේ ගිය සුමානේ මෙතුමා සුවයිරිත්ව බැඳුම් කරේ නිකුත් කළා. ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් ගත්තා 108 පොලියට යුද්ධේ නැතුව. ඒකට මොකද කියේ? මේ ඒ ගැන කියලා තියෙනවා හිටපු මුදල් ඇමති රවි කරුණානායක මෙහෙම කියනවා. ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ලබා ගැනීම සඳහා 108 පාක පොලියක් ජාත්‍යන්තර බැඳුම් කරයන් නිකුත් කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව රජය නොමග යවා ඇති බව විදුලි බල බලශක්ති ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. තායිලන්තයේ 102.5, මැලේසියාව 103.7, ග්‍රීසිය 3.8 ආදී ලෙසින් ආසන්න රටවල් සියල්ල 105 අඩු පොලියකට සිටියේදී ලංකාව පමණක් වැඩි පොලියට බැඳුම් කර නිකුත් කර රජය නොමග යවා ඇතැයි ඇමතිවරයා පැවසීය. මම නෙමේ කියන්නේ හකීම් ඇමෙත්තුමා උගත් නීතිජතුමා හකීම් නැමෙත්තුමා නීතිජතුමා අහන්න. රවි කරුණානායක කැබිනට් එකට ආපුවාම ඇයි මේ 108ට ගත්ත කිරිවෙල පාර්ලිමේන්තුවේ කියන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක ගිහිල්ලා අහන්න රවි කරුණානායක හිටපු මුදල් ඇමති එයා ලෝකේ හොඳ මුදල් ඇමති එයාගෙන් ගිහිල්ලා අහන්න.
ගරු ඇමෙත්තුමා
ඒක නෙන්නේ මහ බැංකුවෙන් මමයි කියන්නේ ඔය ඔක්කොම බොරුයි කියලා.
ඉතින් ඒක කියන මට නෙමෙයි මට මොකටද කියන්නේ? කැබිනට් එකට ගිහින් ඉවරලා රවි කරුණානායකට කියන්නේ. එයානේ කියන්නේ මම කිව්වේ එයා. මම කිව්වේ එයා කිව්ව එක. මම කිව්වේ එයා කිව්ව එක. ඒ නිසා අවුරුදු 30ක් මේ පාර්ලිමේන්තුවේ මෙහෙම අයවැය විවාදයක් ලංකා ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. ඔබතුමා එනකොට SB දිසානායක එනකොට මමත් මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේ විවාදවලට සහභාගී වෙලා තියෙනවා. තමන්ගේ සහෝදර මන්ත්‍රීවරයෙක්ගේ ඉල්ලනවා නම් සහෝදර මන්ත්‍රීවරේ ලැජ්ජයි නේද මේ වගේ පාර්ලිමේන්තුවක මිනිස්සුන්ට ඉන්න? ඒක නිසා මේ ප්‍රශ්නේ කතා කරන්න. මෙහෙම තමන්ගේ ගෞරවය තමන් මන්ත්‍රීවරු ලෙස තියෙන වගකීම තේරුම් ගන්න නැතුව පක්ෂයක් නායකයෝ හා විනයක් තියෙනකොට මේවැනි පාර්ලිමේන්තුවකට යන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවට මොනතරම් බොරු කරලා තියෙනවද? ඒ නිසා සහෝදර මන්ත්‍රීවරේ දැන් පියල් නිශාන්ත වගේ මන්ත්‍රීවරේ පොලිසියට ආවේ නැහැ කියලා අවුරුදු ගණන් රිමාන්ඩ් කරලා තියෙනවා. මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලයක කරලා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට පෙරත් රාජ්‍ය අමාත්‍යවරයෙක් මේ කොකේන් ගන්නවා කියලා මන්ත්‍රීවරුගේ ඉන්නවා කියලා කිව්වා. හැබැයි ඒකෙන් මුළු සමස්ත පාර්ලිමේන්තුවම අපහාසයට ලක් වුණා නම් නොකරපු හින්දා. ඒ නිසා මම මෙතුමාගෙන් කියනවා මේ සහෝදර මන්ත්‍රීවරයන් නම් කරන්න, නැත්නම් මේක හැමෝටම අදාළ වෙනවා.
මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව බැලුවාම ගරු කතානායකතුමා පාර්ලිමේන්තුවේ අවවාද කරලා තිබුණා. එතුමාට ගිහිල්ලා කතානායකතුමා හම්බ වෙලා අහගන්න.
විනාඩි 2යි ඔබතුමාට තියෙන්නේ.
මේ අනුව මේ විකාර රූපී පාර්ලිමේන්තුව අර නිමල් මේ රටේ විශාලම හොරකම කළා. දැන් මහදවල් මහ බැංකුව කඩලා අර්ජුන මහේන්ද්‍ර නිදාසේ ඉන්නවා. ඒ රටවලට ගෙන්න ගන්න බෑ. නමුත් තමන්ගේ පියාට සෝනක් හැදුවා කියලා විශේෂ අධිකරණ පිහිටවල ආරක්ෂක ලේකම්වරයාට නඩු අහනවා, නඩු පවරනවා. මේ මිනිස්සුන්ට එල්ල බලා පලිගැනීම හැර මිනිස්සුන්ගේ දුක වේදනාව ප්‍රශ්නය පිළිබඳ මේ ආණ්ඩුවට මොකද්ද තියෙන වැඩපිළිවෙල? මේ අයවැලේ කෙනෙන් ඔක්කොම කියනවා ත්‍රිවිලර් හිමියන්ට දෙන්න 120,000, ඊළඟට විවාහ වෙන යුවත යුවතියන්ට දෙන්නම් 100,000 නිවාස ණය. දැන් මේ සියලු දෙනා මේ රටේ මේ සෙනසුරාදා ඉදිරියට පස්සේ ලංකාවේ බැංකු සියල්ල වෙතට ගිහිල්ලා ඉන්නට ඕනේ. මේ පොලිමට වෙලා මේ කියන අයවැය යෝජනා ඇත්තටම මහ පොළොවේ ක්‍රියාත්මක වෙන යථාර්ථයේද නැද්ද කියලා දැනගන්න. මේ වෙනකොට බැංකු ටික කඩා වැටෙන්න ආසන්නයි. ලංකා බැංකුව මහජන බැංකුව. අද මෙතුමා කියනවා අපේ මුදල් ඇමතිතුමා මේ පුවත්පත් වලට මහජන බැංකුවට බිලියන 50ක් ලබා ගන්න යනවා. මොකටද මේ නැවත ප්‍රාග්ධනීය ප්‍රතිව්‍යුහගත කරන්න මොනවැන්ද ණයවර ලිපි නිකුත් කළා. දැන් ලංකා බැංකුව මිනිස්සුන් එන්න ආයෙල්ලනෝ. මහජන බැංකුව මිනිස්සුන් එන්න ආයෙල්ලනෝ. ෆිනෑන්ස් කම්පැනි කඩා වැටෙනෝ. ණය ගන්න එකේ සීමාවක් නැති තත්වයට පත් වෙලා අද වෙනකොට නොපියවු ණය ප්‍රමාණය බිලියන 12ක්. අවුරුදු 4ක් යනකොට මහින්ද රාජපක්ෂ අවුරුදු 10කට ගත්ත ණය ප්‍රමාණය අරන් තියෙනවා. දැන් මේ අවුරුදු 4ට ඒක බොරුවල්ලු. කවුද කියන්නේ මේ අවුරුදු 7ට ගත්ත ණය 2018 දී ගත්ත ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළ ගිනි පොලියට 2.5. මේ අයවැලේකනේ ඉදිරිපත් කළාට පස්සේ ගත්ත 2.4. මැදෙම අධිවේගියට ගත්ත 100%.
ඔබතුමාගේ කාලය අවසන්යි කරමන්තුමා.
මේ ණය බර ගෙවා ගන්න බැරුව අද වෙනකොට හමුන්හසෙලා පුරාජේරුවක් විතරයි දිගටම කරලා තියෙන්නේ. මේ වන විට ආර්ථිකය පවත්වාගෙන යන්න බෑ. බැංකු ටික කඩා වැටෙයි, මුදල් ටික කඩා වැටෙයි. මේ ඒ මුදල් ඇමතිතුමාට ලනු දෙන නිලධාරීන් එතුමට කියනවා, එතුමා තමයි කේමාගේ කොළුවාගේ වික්‍රමයේ කියලා. කේමාගේ කොළුවාගේ වික්‍රමයේ නෙමෙයි මේ කරලා තියෙන පාවාදීම්, මේ රටට කරලා තියෙන සිංගප්පූ ගිවිසුම්, අනිත් මේ ගිවිසුම් දැන් ඔය ජනාධිපති
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
ඉදම් පිළිබඳ ජනාධිපතිතුමා එපා කියද්දි ගැසට් ගහනවා. එතකොට රටට ජනාධිපතිතුමා එපා කියන එක
අවසන් කරා.
මේ ගරු සභානායකතුමනි, මේ කේමාගේ කොළුවා ගැන කියලා ඉවරලා ප්‍රශස්ති කියනකොට ඒ මැතිණිය හිටියා නම් එතුමිය කියයි පුතුනේ සමාවයන් පුතුනේ නුඹ වැදුවාට කියලා. මොකද
අවසන් කරන්න
වික්‍රමයේ නෙමෙයි. ඒ නිසා මේ මුළු පාර්ලිමේන්තුවේ ඔක්කොමලන්ට උසස් අධ්‍යාපන ඇමති අපේ උගත් මිත්‍ර හකිම් ඇමතිතුමාට ජල සම්පාදනයේට උසස් අධ්‍යාපනය දී. එතුමාර කොල්ලන්ට දැන් මේ
අවසන් කරන්න ඔබතුමා කරුණා කරලා
එල්ල කරන්න.
ඔක්කොම අර
ඉන්න අර කවුද අපේ රටේ හිටිය මේ විද්වතේ සෝම්පාල ගුණදීර කියලා. ඔක්කොමලා එකිනෙකාට පෙන්න ගන්න බැරි තත්ත්වයන් නිර්මාණය වෙලා රටක. එතුමා ලිව හොඳ නාට්‍ය උමතු සංවරුසාව කියලා. ඒ නාට්‍යයේ තියෙනවා උමතු සංවරුසාව එනවා, උමතු සංවරුසාව එනවා, තෙමෙන අයේ මහා වැස්සට සීවිකල් වී පරල වෙනවා. පිස්සන් රජ වුණත් එකයි, රජුන් පිස්ස වුණත් එකයි, කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කියන.
හොඳයි, බොහොම ස්තුතියි ගරුමන්තුමා.
මේ උමතු සංවරතාවට අම්බු වෙලා මේ පිස්සු කෙල්ල ආණ්ඩුවට වෙන්නේ පුළුවන් නම් ඕනේ මැති වර්ණයක් තියන්න. සුනාමියට ගහගෙන ගිය පොල් කොඹ වගේ මේ කට්ටිය ගහගෙන යනවා. ඒ නිසා ඡන්දේ තියන්න කියන දේ.
බොහොම ස්තුතියි.
මගේ වචන ටික
ගරු ආශෝ අමරසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 2යි. විනාඩි 2යි.
ඔබතුමාට ශ්‍රීවන්ත වෙනවා මේ වෙලාවේ මේ බොරු කියන කෙනෙක්ට පස්සේ වෙලාව ලබා දීම ගැන මේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා බොරු ප්‍රකාශයක් කරා. මහජන මුදල් කාරක සභාව ගැන මහජන මුදල් කාරක සභාවට පබ්ලික් ෆයිනෑන්ස් කමිටියක මෙතුමා සමාජිකද කිසිම දායක ඉන්නේ නැහැ. මේ රිපෝට් ගැන කතා කරා කිසිම දායක ඉන්නේ නැහැ. ඒ නිසා මෙතුමාට කියනවා එන්න කාරක සභාවට. ඒ වගේ විතරක් නෙමෙයි මෙතුමා කතා කරනවා බැංකු ටික කඩා වැටෙනවා කියලා. බැංකු ටික කඩා වැටෙනවා කියලා කිව්වට මේ
ගත්ත ඔබතුමාට අවස්ථාව දෙන්න. ඔබතුමාට විනාඩි 2යි මම දීලා තියෙන්නේ. විනාඩි 2යි.
බැංකු ටික කඩා වැටෙන්නේ ගත්ත ණය ගන්නෑ. මේ ගත්ත ණය ගන්න නැති හොඳම උදාහරණය කොළඹ වාණිජ මහාධිකරණයේ පෙබරවාරි 26 වෙනිදා ඕඩර් එකක් දෙනවා බන්දුල ගුණවර්ධන මහත්තයාට ලක්ෂ 12ක් ගෙවන්න පෑන් ඒෂියා බැංකුවට. ගෙව නැත්තම් ජම්බුගස් මුල්ලේ මාවතේ තියෙන ඔබතුමාගේ විකුණලා ගන්නවා කියලා. මොකද්ද ඔබතුමා කියනවා බැංකු ටික කඩා වැටෙනවා. ඔහොම තමයි බැංකු කඩා වැටෙන්නේ. ඔබතුමා හිටපු මුදල් රාජ්‍ය ඇමති මුදල් ගෙවන්නේ බැංකුවට පොලු තියෙනවා. මොකද්ද මේ කතාව? ඒ වුණා එහෙම තමයි බැංකු කඩා වැටෙන්නේ. මෙන්න බැංකු කඩා වැටෙන ප්‍රධාන චූදිතෙක්. මෙන්න මේකයි මේ රටේ වෙලා තියෙන්නේ. තමන් කරපු දේ වීදුරු ගෙවල් වල දැන ගල් ගහනවා. වීදුරු ගෙවල් වල
ඔබතුමාගේ
අපහසේ නියෝග අධිකරණ
ඉන්න මම කතා කරන්නේ. මේක ඉතාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිතාමතා ඕනෑකමින් කරන ලද බරපතල අපහාසයක්. ඉන්න මේ වරප්‍රසාද කමිටුවට යොමු කරන්න ඕනේ. මගේ සංසාර ගමනේ කිසි දවසක මම පුද්ගලික බැංකුවෙන් 750ක්වත් ණයක් අරගෙන
ඒ ණය ඔබතුමා එක පැහැදිලි කරලා දුන්නා. හරි. බොහොම සතුටුයි
කතා කරලා.
මෙතුමාට ඒක ඔප්පු කරන්න පුළුවන්.
ඔබතුමා එක පැහැදිලි කරලා දුන්නා. හරි.
මහාධිකරණයෙන් දුන්න තීන්දුවක්. එනවා මහාධිකරණය විරුද්ධ ඔබතුමා නඩු කියන්න කතා කරන්න. වාණිජ මහාධිකරණයෙන් කියන්නේ පෙබරවාරි 26 වෙනිදා ලක්ෂ 12ක් ගෙවුවේ නැත්තම් පෑන් ඒෂියා බැංකුවෙන් අරන් තියෙන්නේ. ඒ අරන් තියෙන එක එනම් ජම්බුගස්වල මාවතේ ඊට මොකද වෙන්දේසි කරන්න කියලාද? මේකයි අපි කියන කාරණේ. මේ බොරු කියන්න එපා මන්ත්‍රීතුමා. තමන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන්
එහෙම ගැළපෙන නොගැළපෙන දෙයක් තියෙනවා නම් අපි ඒක කැන්සල් වාසයෙන්
ඉවත් කරනවා. බොම් වගකීමෙන් මේ නඩු තීන්දුවක් ගැන කියන්නේ නඩු තීන්දුවක් ගැන
කතා
කරන්නේ පාර්ලිමේන්තු අයිතිය තියෙනවා
ඉවරයි
අයිතිය බොරු කියන්න එපා මන්ත්‍රීතුමා ඔබතුමා බොරු කියන එක නවත්ත ගන්න
ඔබතුමා ගරු බඳුනගුණද මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම උදව්වක් පතාගෙන ආපු මිනිහෙකුට ගැරන්ට විදියට අස්සම් කරලා තියෙනවා මේ අපකරුවෙක් විදියට
හරි
අපකරු මේ මුළු රටටම ණයකල්ලි වෙලේ මේ මිනිහා ලංකාවෙන් පැනලා ගිහිල්ලා එතකොට මේ මිනිහාගේ ණය මට ගෙවන්න කිව්වහම මම ඒකට ශේෂ්ඨාධිකරණේ ඇපිල් එකක් දාලා තියෙනවා
හොඳයි බොහොම සෝදී හරි අපිට ඒ කාරණේ තේරෙනවා ඔබතුමා කතා කරන්න
නෑ ඒ නිසා මේ සභාව මුලා කරන්න එපා ඔබතුමා මුදල් රාජ්‍ය අමති කෙනෙක් හැටියට හිටියේ මේ රට මුලා කරන්න එපා ඔබතුමා මුලා කිරීමේ රට මුලා කරන ඔබතුමා එන්න මුදල් අපේ මුදල් කාරක සභාවට එන්න පබ්ලික් ෆයිනෑන්ස් කමිටි එකට එන්න ඇවිල්ලා කතා
කරන්න
ඇවිල්ලා කතා කරලා මේ වார்த்தාව ගැන වාද විවාද කරන්න පුළුවන්
අවසන් කරන්න දැන්
ඔබතුමා එන්නේ නෑ එන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවෙන් බොරු කියනවා
අවසන් කරන්න
බොරු කියන එක සම්පූර්ණයෙන් නවත්තන්න රටට ඇත්ත කියන මන්ත්‍රීවරයෙක් හැටියට
ජීවත් වෙන්න ඕනේ Honorable, honorable. මොකද පොයින්ට් අපෝඩ් එක ඔබතුමා?
එකක නෑ.
මරිකාර් මන්තුමා.
කතා නැගතුමනේ, එතුමා දන්නේ නැතුව තමයි අපකරුවෙකුට අස්සම් කරේ කියලා කිව්වා.
නෑ ඒක පොයින්ට් අපෝඩ් එක නෙමෙයි. Honorable, honorable සම්බන්ධන්. Honorable සම්බන්ධන්. You have 25 minutes. Order please. වාඩි වෙන්න. Honorable සම්බන්ධන්.
Mr. Deputy Speaker, before I commence my speech, sir, may I say that the government and the opposition have both agreed to give me 5 minutes each, which means that I would have 30 minutes. But let me commence and go along, sir. Honourable Mr. Deputy Speaker, we are on the final day of the budget debate. As I've often stated earlier, all right. The future of a country is not purely an economic issue. It is a very multifaceted issue. Even the future economy of a country is dependent upon several issues. It is dependent upon its unity, its strength based upon that unity. It is dependent upon the reputation it enjoys both domestically and internationally. The two issues of utmost importance to the country today, in my view, are one, the implementation of the resolution co-sponsored by the Sri Lankan government and unanimously adopted by the United Nations Human Rights Council in 1915, in 1917, and 1919. And the adoption of a new constitution for the country, as unanimously decided by resolution adopted in this parliament in 2016. The first matter, the United Nations Human Rights Council resolution, is also based upon two investigations. The first conducted by an independent panel appointed by the Secretary General of the UN, comprising of three experts from different parts of the world, and a second, an investigation conducted by the UN Human Rights Council itself. Both have come to the conclusion that war crimes and crimes against humanity were committed, and that there were violations of international humanitarian and human rights laws during the civil conflict, and that the matters needed to be further investigated upon and determined. Sri Lanka has conducted no investigation of any sort, not even a domestic investigation, and persists that it will not implement certain aspects of the UN Human Rights Council resolution. From the point of view of Sri Lanka, there was only one report, the report of the Lessons Learned and Reconciliation Commission, which report, even that report, has not yet been implemented. I have spoken, sir, on the civil conflict in Parliament in 2009 and before that. The conflict came to an end in May 2009. Without being contradicted by the government, and in fact, not merely me, but many others, both in this Parliament and other personalities, have referred to at least some of the matters that happened during the course of the conflict. And it's my intention, sir, to make reference to some of these matters to demonstrate what was stated in this Parliament and by others at the time the conflict took place, without any contradiction by the government. I will read, sir, from the position that I stated in Parliament in 2009. What had been happening to the Tamil people as a result of the war that is being waged in the north and the east? There's constant aerial bombing, continuous aerial bombing, sometimes several bombings per day. There is constant multi-barrel rocket launcher fire, constant artillery fire, all into civilian populated areas. Is this happening in any part of the world? Are civilian populated areas being aerially bombed, and are multi-barrel rocket launchers being fired, and are heavy artillery being fired into civilian populated areas in any part of the world? I've given some statistics, sir. They're short of food, they're short of medicine, they're short of shelter, they're short of drinking water, they're short of sanitation facilities. People are undergoing immense difficulties with the money. There are about 350,000 to 400,000 people now in the Mulatavi district, in fact in a part of the Mulatavi district, running helter-skelter from one place to another, depending on where the bombing is taking place, where the shelling is taking place. That was the position, sir, in the Vanni, when I spoke in this Parliament in January 2009, a position which was not contradicted by the government. Nobody knows what is happening in the Vanni. No, there are no UN agencies in the Vanni. There are no international non-governmental organizations in the Vanni. They were all asked to leave the place in September last year, in September 2018. And since then, they are not stationed there permanently, and they cannot act freely and independently as they wish. So, sir, that was the position that prevailed in the Vanni in 2018-2019. I've got with me, sir, statements made by Madam Navaneethan Pillay, who is chairman of the UN Human Rights Commission, at that point of time. Statement made by Madam Louise Arbour, who is also head of the Human Rights Commission, a little earlier. And statements made by Justice Bhagavathy, chairman of the International Independent Group of Eminent Persons, a retired Chief Justice of India, who was in Sri Lanka, in order to be able to assist in the investigations being conducted by the Udayagama Commission in regard to several human rights violations. They've all made their position very clear, say, in the statement they have made. They've referred to Justice Dhamdi, Madam Namani then Pillay said, sir, certain actions being undertaken by the Sri Lankan government and by the LTTE may constitute violations of international human rights and humanitarian law. We need to know more about what is going on. But we know enough to be sure that the situation is absolutely desperate. She went on to say, sir, the government designation of safe or no-fire zones for civilians in these areas, repeated shelling has continued in these zones. Other areas holding civilians have also been shelled, she claimed. Credible sources indicated that over 2,000 civilians may have been killed and more than 7,000 injured in these zones in the past few days. Even after the government's announcement on 24th February that heavy weapons would not be used in the no-fire zones, close to 500 people were reportedly killed and more than 1,000 injured in these areas. That is what Madam Namaneet and Pillay, the Human Rights Commissioner, had to say in regard to the situation in the Bani. There are limited quantities of food, reports of severe malnutrition, medicines are unavailable, even in the one makeshift medical facility that is still functioning. Madam Louise Arbour, sir, also the Commissioner for Human Rights in the UN, stated she urged the government of Sri Lanka to establish in Sri Lanka Office of the High Commissioner for Human Rights to be in a position to monitor what was happening in Sri Lanka. That was declined, refused, rejected. And this is what she had to say. There was a culture of impunity which had so deeply permeated into the Sri Lankan society that if we wanted to eradicate this culture of impunity, there was an urgent need to set up a human rights mechanism, a human rights office in Sri Lanka under UN auspices to monitor the human rights situation in Sri Lanka. That was the position that was expressed by Human Rights High Commissioners in regard to the situation prevalent in the Bani. This is Bhagavathy, a renowned jurist who had been responsible for extreme changes in India pertaining to human rights. Had this to say, summary executions, massacres, disappearances, wanton destruction of property, and forcible transfer of the population can never be justified. No reports should be, no efforts should be spared to uncover responsibility, including recognition of command responsibility for such actions. The International Independent Group of Eminent Persons has, however, found an absence of will on the part of the government of Sri Lanka in the present inquiry to investigate cases with vigor where the conduct of its own forces has been called into question. So this was the position, sir, that was taken up by these different persons of repute who were international personalities. The reason why I'm reminding it out, sir, of these matters is that you cannot sweep everything under the carpet. Your current approach can do immense harm to this country. Much has been said about the fact that there is a complaint that 40,000 people had been killed and that how can that be accepted? There were at least 350,000 people in this area, probably around 400,000, based on our own investigations. Only 290,000 people came out. What happened to the balance? Your estimate was that only there were 60,000 to 70,000 people who lived in the Vani at this point of time. You sent food, medicine, and other supplies only for that number, 60 or 70,000, when the number was as large as 350,000. Why did you estimate the number at only 60 or 70,000? We conducted our own investigations in regard to this matter, and we were satisfied that there were at least 350 to 400,000 people in that part of Muldatibu at that point of time. I want to make it very clear, sir, that no one is saying that all the armed forces who fought the LTTE on the instructions of the Sri Lankan state should be blamed or punished. The army acted, armed forces acted on the instruction of the Sri Lankan government. But those responsible for domestic and international crimes, including those responsible on the basis of command responsibility and the chain of command, should not be allowed to get away scot-free. I say this, but that would be extremely harmful to the future interests of this country, the long-term interests of this country. It is absolutely essential, sir, that the truth must be ascertained. The second matter I referred to was the Constitution. We all adopted a resolution in this Parliament unanimously to frame a new Constitution. But we seem stuck. I don't know why, but we seem stuck. I want to refer, sir, to something which President Barack Obama said shortly after he was elected president for the first time in the United States. He said the American people must be true to our founding documents, the documents on which America came into being. American people must be true to their founding documents, the document on which America came into being. Do we in Sri Lanka have any founding document, any constitution to which we can go back and say, this is our founding document, this is the document on which the country is built, our society is built, which we cherish, which we value, which is the ultimate law of the land. Do we have any such founding document? How can we survive as a nation? How can we survive as a country when we don't have in this country a constitution which has been accepted by the majority of the people in this country based upon a consensus, as much as possible, a national consensus? And this parliament adopted a unanimous resolution to frame a new constitution. Much work has been done in regard to that matter. In fact, the constitutional process has been going on from 1988 for almost 30 years. There was the Mangal Munasikathira Committee report during President Prabhupada's time. There was Madam Chandrika Bandaranaike's reports during her term as President. August 2000 proposals. There were the proposals made by Mr. President Mahinda Rajapaksa, the Tissavitana report, the APRC report. With all this being available to us, we are still unable to frame a constitution. And do you think that is a good thing for the country? Is it good for the country to go on like this? Can you go on like this indefinitely? Is it not harmful to the country? In regard to the national question, sir, your position appears to be that you have brought about a military solution and that there is no need for a political solution now. I want to say in this context, refer to a statement made by Srimati Indira Gandhi, the Prime Minister of India, when the new state of Bangladesh came into being in 1971. The late Prime Minister of India, Srimati Indira Gandhi, in a letter to President Nixon on 15 December 1971, in regard to the situation in Bangladesh, stated as follows. The fact of the matter is that the rulers of West Pakistan got away with the impression that they could do what they liked with no one, not even the United States, would choose to take a public position that while Pakistan's integrity was certainly sacrosanct, human rights, liberty, were no less so, and that there was a necessary interconnection between the inviolability of states and the contentment of their people. If you cannot keep people contented, if you cannot give people their legitimate rights, then the sustainability of your unity and your territorial integrity become gravely questionable. Aren't we in the same state? How long has the Tamil question remained unresolved? For the last 70 years, and the constitutional process that we started in 1988, we are today in 2019. 30 years down the road has not yet been completed, and you are unable to complete it. You don't know what's happening. You don't have the will to complete it. And you want to keep the people as second-class citizens, the Tamil people as second-class citizens. And you want to suppress them militarily if ever they were to rise again, even in a matter of civil disobedience based upon Ahimsa and Satyagraha. You think they can be suppressed? More than 50% of the Tamil population who lived in this country have left this country. Is it your belief that if you persist in your military course of action, even the balance 50% would leave? Is that your position? Is that your thinking? We are committed to a solution within the framework of a united, undivided, indivisible Sri Lanka. We are firmly committed in regard to that. We wanted to evolve a solution within the framework of a united, undivided, indivisible Sri Lanka. But if you don't, please don't expect us to live in this country as second-class citizens. We will not live in this country as second-class citizens. We have our own sovereignty, and we will be entitled in that situation, on account of your lapse, on account of your default, to ensure that our sovereignty is revived and that we are able to exercise that sovereignty. If I conclude, sir, I want to say a few words on Northeastern development. I've just sent the Honourable Minister, my good friend, Mr. Honourable Mangala Samaravira, a copy of a letter I gave the President yesterday. The Northeast, sir, was neglected in the matter of development even prior to the war commencing. We were backwards. We were not given equal treatment. We suffered in development. When the war commenced, the Northeast was devastated, was destroyed, both by the Army and by the LTTE. When I'm trying to rebuild the Northeast, I and my colleague, Mr. Sivandran, met the Honourable Minister of Finance and impressed upon him the need to start a special fund for the rebuilding of the Northeast in the field of agriculture, in the field of fisheries, in the field of livestock development, in the field of industry, in various other activities, employment generation, skills development, to enable our youth, our women, our widows, to be able to recommence life and lead a respectable life. We wanted the minister to start a fund, and the minister very promptly agreed and said, I understand the need for it, and we'll start a Northeastern Development Fund with an initial allocation of 5 billion rupees from the ministry, to which we will add more funds. We'll ensure that more funds go in. Honourable Minister, you want to say something?
Honourable Minister?
We have also started drafting the act which will be brought to Parliament, and the fund will be called the Palmyra Fund, and it will be open for donations from the private sector as well as the diaspora.
After allocation only spent this year, you want that 5 billion?
Honourable Minister, when we met you, you assured us that you will be transferred 5 billion this year for the commencement of development activities in the Northeast. We have 8 districts in the Northeast. I don't have to give you the names. Prime Minister Thabo Mbeki, under his chairmanship, coordinators have been appointed, and they have consulted our people, they have consulted us, and come up with proposals. Each district has come up with proposals up to about 3 billion. We need in all 24 billion. I'm merely saying, we are not demanding the whole thing now, but kindly give us a substantial percentage, at least 60 or 70% of the 24 billion, to be able to commence the activities that have been given priority, and to ensure that we are able to carry on with these activities and have them fully implemented. I have not the slightest doubt that you will be very sympathetic and very understanding in regard to my request, and I would urge you to kindly discuss this matter with the Prime Minister, because after all, Jaffna is an important district, the peninsula, Tejavani. There's the Eastern Province, which is a large area, Trincomalee, Batticaloo, and Ampare. All people have suffered. Tamil people in particular have suffered a great deal. There's much development that is urgently required, particularly in agriculture, in fisheries, in livestock development, in industries, in employment, women, widows, ex-militants, ex-LTTE cadres who have come back to civilian life, who need to be looked after. And all these things cannot be done if there is no money. We are formulating programs that will be able to deal with these issues expeditiously. That is necessary. There is no purpose in talking about national reconciliation. There is no purpose in talking about goodwill and harmony unless you are able to make a contribution to uplift these people, to improve the standards of living of these people. That's what we are asking for. So I would kindly urge you very respectfully to enhance your fund for the development of the Northeast. Thank you, sir.
Thank you.